సమంతా చక్వాలేసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముఖదం ధమ్మ శవన కాలో అయం బదంతా ధమ్మ శవన కాలో అయం బదంతా ధమ్మ శవన కాలో అయం బదంతా నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ ఏ అపగే శాస్త్రువు సమ్మా సంబుదురజానన్ వహన్సేట అపగే నమస్కారే వేవా. అద దేశనావే దాయకత్వే అమెరికావే పదించి మ్యూనికా జాగొడగే మహాత్మీయ ప్రధాన పినుతున్ దాయకత్వే దరల తిబెనో. జూలి మాసే అటవన దినట జన్మదినే దిన దీపా మాలింబడ మేనియన్ ప్రధాన పినుతుంట ఆశీర్వాద కిరీమటై మ్యూనికా జాగొడగే మహాత్మీయ బలాపొరుత్తువాన్ని ఏ అయట దేశనావ అవసానే అపి అనుమోదనా కరణో. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. අද මේ දේශනාවට මාතෘකාවකුත් ලැබිලා තිබෙනවා. ඒ තමයි මේ මිනිසුන්ගේ පොදු මනෝභාවයක් වන මාන්නේ වගේ එකක් කොහොමද ධර්මාවබෝධයට බලපෑම් කරන්නේ, ඒක දුරු කරගන්නේ කොහොමද කියන එක ගැන. පින්වත්නි, මේ මාන්නේ වගේ එකක් ආවා එන්න බලපාන හේතු ටික තමයි පළවෙනි අපි බලන්න ඕන. මේ මාන්නේ කියන්නේ ලෝකයට සාපේක්ෂව තමන්ව මනිනකම කියන එක. එතකොට නිවන කියන්නේ සම්පූර්ණ නිරපේක්ෂක දෙයක්. එතකොට ලෝකයට සාපේක්ෂව බලන බැල්ම එකක්, ඒ සාපේක්ෂව බලනකම ඇතුලේ මනින්න පුළුවන් එක තව එකක් දෙකක්. ලෝකයට සාපේක්ෂව බලනවා ඒක එකක්. ලෝකයට සාපේක්ෂව බලනවා කියන්නේ මොකද්ද? හැම වෙලාවෙම හිතනවා මමත් ඉන්නවා, මගේ කියලා ගන්න පුළුවන් අයත් ඉන්නවා. මගේ මට්ටමක් ඇහත් තියනවා, ඇහැට රූපත් පේනවා, කනක් තියනවා, කනට ශබ්දත් ඇහෙනවා වගේ එකක්. අර ඒ කියන්නේ මේ ඇත්තටම ලෝකයට සාපේක්ෂව බලනවා කියලා කියන්නේ බාහිර ලෝකය පිළිසරණ කරගෙන වාසය කරනවා. ඒක මෙහෙමයි, ඇසට රූපය පිළිසරණ කියලා හිතන කමක් තියෙනවනේ. රූපයට පිළිසරණ ඇහැ කියලා බලන කමක් තියෙන්නේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ ඇහැට තියෙන එකම පිළිසරණ තමයි රූපය කියලා. එතකොට ඇහැට තියෙන එකම පිළිසරණ රූපය, රූපයට පිළිසරණ ඇහැ කියලා බැලුවහම එයා බලන්නේ හැම වෙලාවකම රූප නඩත්තු කරන්න. එයා බල එයා හිතනවානේ මට ඇහැට තියෙන එකම පිළිසරණ රූපය කියලා. එතකොට එයා රූපේට පිළිසරණත් ඇහැ කියලා හිතන්නේ. ඒ නිසා ලෝකේ වෙනුවෙන් මම කොහොමද මැදිහත් වෙන්න ඕන කියලා යාම පුදුම විදියට ක්‍රියාකාරීත්වයක් ඇති වෙනවා. මේක බොහොම වැරදි දෘෂ්ටියක්. ඇහැට පිළිසරණ රූපේවත් රූපේට පිළිසරණ ඇහැවත් නෙමෙයි, ඇහැට පිළිසරණ මනස. ඇහැ පවතින්නේ මනස පිළිසරණ කරගෙන. එතකොට මේ මනායතන, ඒ කියන්නේ මනෝමය වශයෙන් තමයි ඇහෙන් දකින ලෝකේ අපි පිළිගන්නේ. ඒක තමන්ගේ මනෝමය තත්ත්වයක්. ඒකයි හැම රූපයක් ගැනම අපට කියවීම් නැති. අපි අඳුනගත්ත අඳුනගත්ත රූප ගැන විතරයි අපි දන්නේ. අපි දන්නේ ලෝකේ සියලු රූප ගැන. එතකොට මේ අඳුනා ගැනීම පෙර අඳුනා ගැනීම. يعني කලින් අඳුරගෙන තියෙන්න ඕන. ඒ කියන්නේ කලින් අඳුරගෙන නැත්තම් ඒ රූප ගැන කිසිම අදහසක් අපිට නැහැ. දැන් කලින් අඳුනගෙන නැත්තම් ශබ්ද ගැන අපිට සෝමනස්සයක් හෝ දෝමනස්සයක් සිතේ ඇති වෙන්නේ නැහැ. ඇයි? මනස පිළිසරණ වෙනකොට ඒ ශබ්දය ගැන කලින් අඳුනාගත්ත මට්ටමක් ඇතුලේ එයා ව්‍යාකූලත්වයකට පත් වෙන්නේ නැහැ. මේ වගේ. දැන් අපි දන්නේ නැති භාෂාවකින් අපිට බැන්නොත් ශබ්ද ඇහෙනවා. නමුත් අපි ඒක සිතින් අඳුනගෙන නැහැ. මනස පිළිසරණ කර ගැනීමේදී මනස අණුව සිත මනස අණුව පවතින එක ඇතුලේ ඒ ශබ්ද අඳුනා ගන්න සිතින් පුළුවන්කමක් නැහැ. ඒකට ශබ්ද සංඥා හටගන්නේ නැහැ. මොනෝ හරි ඇහෙයි. අර පොඩි ළමයි බලාන ඉන්නේ. ඒ කියන්නේ මොනෝ හරි සද්දයක් ඇහෙනකොට කන් දීගෙන ඉන්නවා. ඒ සද්දය හඳුනන්නේ නැහැ. මේ අම්මද කතා කරන්නේ, තාත්තද කතා කරන්නේ, වෙන කෙනෙක්ද කතා කරන්නේ, මේ මොකද්ද කියලා එහෙම මොකක්වත් නැහැ. අහාගෙන ඉන්නවා. ඇහෙන කමක් තියනවා, අඳුන ගන්න කමක් නැහැ. ඇහෙන කමක් තියනවා. ඒ කියන්නේ පොඩි ළමයිට මුල් කාලේ කෙලෙස් එහෙම ඉන්නෙම නැති. ආවත් අර සිතේ ප්‍රභාස්වර බව, කෙලෙස් සහගත මතකයක් නැති නිසා ඒක ආවත් ඉක්මනට නැති. ඒ කියන්නේ පොඩි ළමයි පුංචි වෙලාවකින් ආය අමතක කරලා දාන. පොඩි ළමයි රණ්ඩු වුණාට ඒවා හිතේ නැහැ. ඇයි? තවදුරටත් අර භවය, භව සංස්කාර ගොඩ නැගිලා නැහැ මේ ජීවිතය ඇතුලේ. භවය කියලා අපි කට කියන්නේ. භවය කියන්නේ කෙලෙස් සහගත මතකය මෝරලා නැහැ. එතන ඔය පොඩි පොඩි අමනාපකම් ඇති වෙනවා, දෝමනස්සේ ඇති වෙනවා, ආයේ හොඳයි හිනා වෙලා සෙල්ලම් කරනවා. වැඩි හිටියන්ට එහෙම බෑ. ඇයි? වැඩි හිටියන්ගේ කෙලෙස් සහගත මතකය බොහොම ප්‍රබලයි. ඒක කරන්න බෑ. එතකොට මේ ශබ්ද අඳුනා ගැනීම මනස පිළිසරණ කරගෙනයි පවතින්නේ. නමුත් මෙච්චර දුරට යයි මනස පිළිසරණ වෙන්නේ කුමක්ද කියලා ඊට පස්සේ දිගට දිගටද කතා කරනවා අපි. නමුත් මෙතන දැන් කනට ශබ්දේ පිළිසරණ යයි කල්පනා කළාට පස්සේ ආ ශබ්දයත් එක්ක පැටලෙනවා. එතකොට තමයි මිහිරි ශබ්දී, අමිහිරි ශබ්දී ඔය මට බනිනවා. ඔය මං ගැන තමයි කියන්නේ. කී කියාට බාහිර ශබ්දය එයා හරියට තෝරනවා. එහෙම තෝරන්න ගියාම මොකද වෙන්නේ? එහෙම ශබ්ද තෝරන්න ගියාම වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ යා මේ ප්‍රියමනාප ශබ්ද, අප්‍රියමනාප ශබ්ද වශයෙන් තමයි තෝරගන්නේ. එතකොට ප්‍රියමනාප අප්‍රියමනාප ශබ්ද වශයෙන් තෝරගන්නකොට එයාගේ සිත බාහිර ප්‍රියමනාප, බාහිර අප්‍රියමනාප ශබ්ද තෝරා ගැනීම කියන එකට තමයි තණ්හාව කියන්නේ. බලන්නකො, තණ්හාව කියන්නේ අපි ඔය හිතන එක නෙවෙයි. ඔයාලා තණ්හාව කියලා මොකද්ද හිතාන ඉන්නේ? ඔයාලා හිතාගෙන ඉන්නේ ටිකක් මුදල් රැස් කිරීම, වියදම් අඩුවෙන් කිරීම. ඒවට නෙවෙයි තණ්හාව කියන්නේ. බුද්ධ ශාසනයේ ඔය වගේ ලාමක කරුණක් කියන්නේ. පටිච්ච සමුප්පාදේ කොහොමද කියන්නේ? පටිච්ච සමුප්පාදේ කියන්නේ කොහොමද තණ්හාව හැදෙනවා කියලා කියන්නේ. වේදනා පච්චය තණ්හා. අන්න බලන්න. වේදනා පච්චය තණ්හා. පස්ස පච්චය වේදනා, වේදනා පච්චය තණ්හා. වේදනාව ප්‍රත්‍යයෙන් තමයි තණ්හාව හටගන්නේ. එතකොට වේදනාව ප්‍රත්‍යයෙන් තණ්හාව හට ගන්නකොට බුද්ධ ශාසනයේ කොතනකවත් කියන්නේ සුඛ වේදනාව ප්‍රත්‍යයෙන් තණ්හාව කියලා. එතකොට හිතන්නකො, දැන් වේදනාවට නම් තණ්හා කරන්නේ අපේ හිතේ ඇති වෙන්නේ සැප වේදනාව විතරද? නෑ, දුක් වේදනාවක් ඇති වෙනවා. දැන් ඔන්න අරුබුදයකට යනවා. දුක් වේදනාව කිරේ කවුද තණ්හා කරන්නේ? බුදුරජාන් වහන්සේ වදාළ නෑනේ සුඛ වේදනාව පච්චය තණ්හා කියලා. පටිච්චසමුප්පාදේ වේදනාව තොරද්දි සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා, සාමිස වේදනා, සාමිස නිරාමිස සුඛ වේදනා, නිරාහුමම කියන්නේ යනවා. ඒකෙදි ඔන්න සැප වේදනා පච්චය තණ්හා කියලා කිව්වා නම් අපිට හිතන්න පුළුවන් ඔය අපි හිතන, ඒ කියන්නේ සැප වේදනාවට ආසා කරන එක හරිනේ. බුද්ධ ශාසනයේ කියන්නේ වේදනා පච්චය තණ්හා. වේදනාව ප්‍රත්‍ය කරගෙන තණ්හාව අට ගන්නවා. එහෙනම් අපිට තර්කයක් විදියට ගත්තත් සිද්ධ වෙනවා සුඛ වේදනාව විසරක් නෙමෙයි වේදනාව කියන්නේ. දුක් වේදනාව, දුක් වේදනාව නිසා හටගන්න තණ්හාව මොකද්ද? ඔන්න ප්‍රශ්නේ. දුක් වේදනාවට කවුද තණ්හා කරන්නේ? තණ්හාව කියන්නේ එහෙනම් අපි හිතනවට වඩා වෙනස් ප්‍රවාහයක්. දුක් වේදනා පත්‍ය තණ්හා කියලා කියන්නේ දැන් අපි අර මේ කනට ශබ්දයේ පිළිසරණයි, ශබ්දයට කන පිළිසරණයි කියලා බැලුවට පස්සේ හැම වෙලාවකම හිතේ ඇතිවෙන ප්‍රවාහයක් තියෙනවනේ. හිතේ ඇතිවෙන ප්‍රවාහයක් තියෙනවා. මොනවද? ශබ්ද අඳුනා ගැනීම හිතට අදාළයි, ශබ්ද සංඥා හිතට අදාළයි, ශබ්ද විතර්ක හිතට අදාළයි. ශබ්ද විතර්ක කරන්න පුළුවන්. ඔය මට වද්ද දන්නේ කියන්නේ. මේකෝ ආයෙ පොඩ්ඩක් අහලා බලමු. එක්ක වෙන කෙනෙකුට දදාන්නේ කියන්නේ. යා මගේ නම කිව්වද? ඔය කවුද? ඔක විතර්ක කරන්නේ. ඇයි සද්ද මාත්‍රේ විතර්ක කරනවා නේ අපි සිතින්. එතකොට විතර්ක කරන්නේ කොහෙන්ද? සිතින්නේ. කනට මේ මොහොතේ ශබ්දේ විතරයි ගෝචර. මේ කන මහා ලොකු එකක් කියලා නම් හිතන්න එපා. සමහර අය කියනවනේ මම මගේ කනින් අහගත්තේ ඉන්නේ සමට විශ්වාසයි. පින්වත්නි එක විශ්වාස කරන්නම බෑ. ඇයි? කනේ සීමාමායිම් එච්චරට පොඩි. කනේ කනට අහුවෙන්නේ මේ වෙලාවේ සද්දේ විතරයි. ඒක නිරුද්ධ වෙලා ගියාම ආයෙත් සද්දේ ඇහෙනවා. ආය ආය ඇහෙනවා. ආය ආය ඇහෙනවා. ඒ කියන්නේ සෝත ප්‍රසාදේ මත ශබ්ද සටහන වදිනවා කියන එක විතරයි වෙන්නේ. කන කියන එක ඇතුලේ ඔයාලා ඔය කන කියලා විවහාර කරගත් එකක් තියෙන්නේ. ඒක ඇතුලේ ඔය ඔච්චරමයි කරන්න පුළුවන්. ආය ඒ කියන්නේ අතීත සද්දේවත් ග්‍රහණය කරන්න බෑනේ කනට. අතීත සද්දේ අරමුණු කරන්න බෑනේ මේ කනේ. එහෙමනම් ඔයාලට පුළුවන් වෙනවනේ මේ ඉස්සල මං කියපු වචන ටික දැන් ආය අහන්න. අරමුණු කරන්න බෑ. හැබැයි ඒවා අරමුණු කරන්නේ සිතින්. සිතින් කල. එතකොට කන වැඩ කරන්නේ ඒ වෙලාවට. දැන් ඔයාලට පුළුවන් මේ හාන්දරෝ බණ කියද්දි පඩම් ගද්දි මොනවද කිව්වේ කියලා ආයේ හොඳට අහගෙන හිටියනම් කල්පනා කරන්න පුළුවන්. ඒ කල්පනා කරනකොට ඔයාලගේ කන වැඩ කරන්නේ ආයේ. ආයේ වැඩ කරන්නේ මොකද්ද? සිත. සිතින් තමයි විතර්ක කරන්න වෙන්නේ, විචාරන්න වෙන්නේ. ඒ අතීත ශබ්දේ අරමුණු කරගෙන සිතුවිලි ගලන්න ඕනේ හිතට. මේ හරි ලස්සන දෙයක් මේ බුද්ධ ශාසනේ. ඒ කියන්නේ ඒක අවබෝධ කළාට පස්සේ පුදුම විදියට සංසිඳෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඉදන් දුක්ඛ අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. මහණෙනි මේක පෙර නොඇසූ විරූ කතාවක්. එහෙමනේ ධර්මයේ තෝරන්නේ. මේක කලින් අහපු එකක් නෙමෙයි. පෙර නොඇසූ විරූ දෙයක් මේක. ඇයි මේ වගේ විග්‍රහ කරම්පු කෙනෙක් නැහැ ලෝකේ? අදට 2600කට එහා පැත්තේදී මෙහෙම විග්‍රහයක් කරපු එක. අදරන් AI තියෙනවා, රෝමයෝ ගොඩක් තියෙනවනේ. ගොඩාක් විශ්ලේෂණ වලට යන්න පුළුවන්, සංශ්ලේෂණ වලට යන්න පුළුවන්. ඒවා සම්බන්ධ කෘතිම බුද්ධිය පාවිච්චි කරන්න පුළුවන්. අනුමාන වශයෙන් කොහොමද මේ දත්ත රැස් වෙන්නේ කියලා සාකච්ඡා කරන්න පුළුවන්. ඒ ගොඩාක් ඒවා තියෙනවනේ. ඇත්තටම දුර්ගේශ්වරි කඳුපන්තියේදී බුදුරජාණන් මේ ගැඹුරු පරිශ්‍රණයක් කළේ. එතකොට මේ මොහොතේ ශබ්දේ විතරයි අපට ගෝචර. ඒතර කනේ සීමාව කොච්චර පටුද කියලා හිතාගන්න. මහා ලොකු එකක් නෙමෙයි. එතකොට ඒක මහා ලොකු එකක්. හැබැයි ඒක පෙර තිබිලා හටගන්න එකක් නෙමෙයි. අන්න ඒක ඊට විශේෂදී. මේ වෙලාවේ ඇහෙන එක සාමාන්‍ය පෘථග්ජනෙක් හිතනවා. ඇතර මේ මාන්නිපාවේ වැඩෙන්නේ පෙර ඒවත් එක්ක සංසන්දනය කරන්න පටන් ගන්නවා. මේ මොහොතට එකතු වෙන්න බැරි වුණාමනේ මාන්නිපාව වැඩෙන්නේ. පුළුවන් තරම් මේ මොහොතට එකතු වෙන්න. ඇතර මාන්නි ඉන්නෙම නෑ හිතට. ඒ මාන්නේ ඉන්නේ හොඳට බලනක අතීත සංස්කාර අනුහිත පවතිනකොට. එයාට එතකොට තමයි පේන මම මෙහෙම කෙනෙක්, මම මේ වගේ කෙනෙක්, මම මෙහෙම වැඩ කළා. ඉතින් මොනවා කළත් ළඟදි මැරිලා යනවා. ආය වැඩි කල් ඉන්න බෑ. ඒ මැරිලා ආය උපදිනකොට ඔය නවත්තපු දෙනින් පටන් ගන්නත් බෑ. ඒක මහ පුදුම කර්මයක් නේක. දැන් මහන්සි වෙලා ගොඩ නගා ගන්නවා ජීවිතේ. ඉතින් මා බොහොම ඉතින් මිටි වගේ නම් කකුල් දෙකක් තුර්සල වගේ යන්නේ. හරි ලොකු කමට ඉන්නවා. මැරෙනවා. ආයෙ පටන් ගන්න බෑ නැවත්ත පුතණි. මැරිලා ආයි පදුනා කියන්නකෝ. මෙහෙට්ටම ආවා කියන්නකෝ. ආයෙත් අර මේ මල මූත්‍රා හැම අම්මා පිය දදා ආයෙ ආයෙ ආව ලොකු කරන්න ඕන. ලොකු කරලත් එයාට නවත්ත පුතණින් පටන් ගන්න පුළුවන්ද? නෑ නවත්ත පුතණින් පටන් ගන්න බෑ. පුතේ මේක දැන් මේ ලංකාවේ සිංහල ජාති පුත මේක තමයි පුතේ අයන්නේ. කො කියන්න බලන්න. මහාචාර්යවරුන්ටත් අයන්න කියලා දෙන්න ඕන. මේ සමහරට යා මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන්, PhD තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එයා ආයේ මනුස්සලෝ දැන් අපි උපදිනවා කියලා පිළිගනවා. බටහිර ලෝකෙත් දැන් පිළිගනවා. ආයේ උපතක් ආයේ සම්භවයක් ඇති කියලා. ආයේ සම්භවයක් ඇති කියලා පිළිගන්නවා දැන්. ඒකයි මේ පරිණාමවාදී අදහස් එහෙම ඉතා බරපතල ගැඹුරු අර්බුදයකට පත් වෙලා තියෙන්නේ. පිළිගන්නවා ආයේ උපදිනවා කියලා. එතකොට ආයෙ උපදිනවා නම් ඒක මෙහෙට එන්න පුළුවන් කියලා දැන් යම් පිළිගැනීමක් තියෙනවා. අර මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ සීමාව ඇතුළේ ලිහන්න බැරි නිසා ප්‍රකටව කියන්නේ. රහසේ තමයි ඒ සාකච්ඡා තියෙන්නේ. එතකොට අපිට තේරෙනවා මේ ලෝකය මේ මොහොතේ අත්දකින අත්දැකීම පදනම් කරගෙන බාහිර ලෝකය පිළිසරණ යයි. තමන්ගේ සිතුවිලි ප්‍රවාහයට බාහිර ලෝකය පිලිසරණ යැයි කල්පනා කරන එකට තමයි අපි කියන්නේ තණ්හාව කියලා. කෙටියෙන් කිව්වොත් කනට ශබ්දේ පිලිසරණ, ශබ්දයට කන පිලිසරණ කියලා බලන එක තමයි තණ්හාව. ඒ නිසාම භවය හැදෙනවා. භවය කියන්නේ ශබ්දේ පාලනය කරන්න යතුළු මැදිහත් වීමක්. එයාව හදා ගැනීමක් ශබ්දයට හරින විදියට. එයාව හදා ගන්න හදනවා. කොහොමද එයා හදාගන්නේ? මෙහෙම මම මෙහෙම හිටියේ නැත්තම් මෙහෙම චෝදනයි. ඉතින් මම මෙහෙම අඳින්න ඕන, මෙහෙම යන්න ඕන, මෙහෙම කතා කරන්න ඕන, මෙහෙම හැසිරෙන්න ඕන කියලා එයාව මා පුදුමාකාර පාලනයකට යනවා. පුදුම පාලනයකට යනවා එයා. එතකොට එයාව මහ ලොකු පාලනයකට එයා මැදිහත් වෙනවා. ඒ පාලනයකට මැදිහත් වීම කියන එකට තමයි භවය කියන්නේ. එහෙනම් අපි ඉන්නේ භවය ඇතුලේ දැන් මේ ඉන්නේ. ඇයි අපිට තියෙනවා මම සම්බන්ධ මතකයක්. මම කියන්නේ කවුද කියන එක සම්බන්ධ මතකයක්. ඒක ගිලිහෙන්නේ මතකයක්. ඒ මතකයේ ඇතුලේ ඒ මතකේ අපි නඩත්තු කරනවා. ඒ නඩත්තු කිරීමේදී අර සංස්කෘතික ධාරාව හරියට උදව් කරනවා. ඒ මතකේ නඩත්තු කිරීමේදී අපි සන්දර්භගත සංස්කෘතියක් නඩත්. ඒ සංස්කෘතික ධාරාව උදව් කරනවා. ඒ සංස්කෘතියෙන් පවා සීලයට පොඩි උදව්වක් හම්බ වෙනවා. ඔන්න ඔතන විතරයි සංස්කෘතිය අපිට උදව් කරනවා නම් උදව් කරන්නේ. එතකොට යා කොහොම එයාගේ හිතේ කොයි මට්ටමක් තිබ්බත් එයා බලනවා නෑ මම මෙහිම කෙනෙක්. මෙහිම කළොත් අපේ අම්මලාට හොඳ නෑ. තාත් ලංකාවේ මිනිස්සු නම් එහෙම හිතනෝනේ. තාත්තලාට හොඳ නෑ, ගුරුවරුන්ට හොඳ නෑ, මම බෞද්ධයෙක් නිසා බෞද්ධයෙකුට හොඳ නැහැ කියලා නිකම්ම පොඩි සංගමයක් එනවා. පොඩි සංසුන්කමක් එනවා. ඒක ඒ සංසුන්කම සීලයට පොඩි උදව්වක්. එහෙනම් සීලේ මූලික සංගමයකට සංස්කෘතියත් උදව් කරන වැඩක් නැහැ. බොරු වැඩ ඕමෝ කියලා කවදාවත් ගරහන්න හොඳ නැහැ. එහෙමනම් මේක ඉතින් බොහොම ගැඹුරු එකක්. මේක කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරනවද කියලා තේරෙන්නේ නැහැ. මේක ඉතින් දිගට දිගට කතා කරන්න ඕන එකක් එක. ඉතින් පින්වත්නි, මේ බඳු ජීවන ශරීරාවක්, මේ බඳු වැඩපිළිවෙලක් නම් අපිට තියෙන්නේ. මේ බඳු ක්‍රියාවලියක් තුල, මේ වගේ වැඩක් ඇතුලේ අපිට වෙන දේ හොඳට සම්මර්ෂණය කරලා බලන්න. එතකොට තණ්හාව කියන්නේ මොකද්ද කියලා හරි දැන් තේරෙනවානේ. භවය කියන්නේ මොකද්ද? බාහිර ලෝකයේ පිලිසරණ යැයි කල්පනා කරමින් ඒක ඇතුලේ Taman සම්බන්ධ මතකයක් තියෙනවා. ඒ මතකයත් එක්ක යා ජීවත් වෙනවා. තමන්ව අතහැරලා ජීවත් වෙන්න බෑ. ඒවා අර මම ආයනේ කෙලෙස් සම්බන්ධ මතකයක් තියෙනවා. ඒක ඒ මතකයට තමයි අර මාන්නෙහිම ආйти. ඒ මතකයට පෙර, ඒ කියන්නේ මේ මොහොතට ඉස්සලා ජීවිතේ ගලපු චිත්ත සංස්කාරයන්ගේ ගැලීම අදාළයි. ඒ මතකයට ප්‍රධාන පැති 6කින් විතර ගලලා තියෙනවා සිතුවිලි. ප්‍රධාන පැති 6කින් ගලලා තියෙන එකක් තමයි ඇලීම පදනම් කරගෙන ගොඩනැගිච්ච සංස්කාර. මේ දක්වා ඇලීම පදනම් කරගෙන ගොඩනැගිච්ච සංස්කාර. හැබැයි මේක මනුස්ස ලෝකෙට අදාළව නම් කතා කරද්දී උපත සහ මරණය අතර කාලේ විතරයි අපිට මේක අදාළ. ඒස මනුස්ස ලෝකේ අවබෝධය කරා යන්න ලේසි. ඒක හරි ලේසි. මොකද අපිට දෙවියන්ට හිමුණත් අවබෝධය කරා යන්න අමාරු වෙන්න හේතුව තමයි ඒගොල්ලෝ පෙර ජීවිතේ පව පේන්න ගන්න. අපිට මේ පෙර ජීවිතේ මතක නැහැනේ මොකුත්. ඒක මතක නැති වෙන්න සමහර විට බලපාන්න පුළුවන් මව කුසේදී ඇති වෙන අධික දුක් වේදනාව. අපිට එහෙම අත්දැකීම් මතක නැහැනේ. ගර්භාෂයෙන් දරුවෙක් බිහි වෙනකොට පවා ඒ දරුවටත් අධික වේදනාවක් තියෙනවා. මිත්‍රිකිලා එන්න ඕනනේ. ඒක හරි වේදනාකාරී. එතකොට යම් පීඩිතව අපිට ඒ ඒ ඒ මේ මාංශ ඒ කියන්නේ විඥානය බැහැගෙන නිතී. එතන කලලේ වැඩෙන්නේ නැහෙනේ විඥානය බැහැගත්තේ නැත්තම්. ඒකනේ බුද්ධ ශාසනයේ අබෝෂන් කරන එක ගැන හරියට කියන්නේ මේ ආගන්තුක විනාශයක් එක කියලා. එතකොට මේ අපේ කලලේ වැඩෙන්නේ නැහැ විඥානය බැහැගත්තේ නැත්තම්. ඒ වගේම තමයි මේ විඥානේ බැහැර වුණොත් කලලේ වැඩින්නෙත් නෑ. ඔක මහා නිදාන සූත්‍රයේ පෙන්නනවා. මහණෙනි මේ ප්‍රවෘතියට හා ප්‍රතිසන්දියට දෙකටම විඥානේ බැස ගැනීම ඕන කියලා. ප්‍රවෘතිය කියලා කියන්නේ මොකද්ද? ප්‍රවෘති කියන්නේ මේ ටීවී එකේ න්ියුස් යන එකට එහෙම නෙමෙයි. මෙතන ප්‍රවෘති කියන්නේ පැවැත්ම කියන එක. ප්‍රවෘති කියන එක තේරුම තමයි පැවැත්ම. ප්‍රවෘති විපාක කියලා එහෙමයි කියන්නේ. පැවැත්ම ප්‍රවෘත්ති. ඒතර පැවැත්මටත් විඥානේ බැහැ ගන්න ඕනේ. බැරි වෙලා හරි විඥානේ බැහැර වුණොත් මව් ගර්භාෂයේදී ඒ කලලේ නිකම්ම ඇබෝෂන් වෙන්න ඕනේ. කලලේ ටිකක් මෝරලා නම් ඊටාම වෛද්‍ය විද්‍යාත්මක ඊටා ගැඹුරු විකල්ප වලට ඊටා කඩිනමින් යන්න ඕනේ. එතකොට මේ ගර්භාෂයක පැවැත්ම තියෙන්නේ විඥානේ බැහැ ගැනීමෙන්. බුදුරජාණන් වහන්සේම වදාළ මහණෙනි ප්‍රතිසන්දියටද ප්‍රවෘත්තියටද කර්ම විඥානයාගේ පැමිණීම අවශ්‍යයි කියලා. ඒ නිසා කලලයක් වැඩිම පිළිබඳ අදහස විඥානයක් පිළිසිඳ ගැනීමෙන්මයි ඒක වෙන්නේ. විඥානයක් බැසගෙන ඒක වෙන්නේ කොහොමද? ඒක හරිය අපූර්ව දෙයක්. ඒක ඉගෙන ලස්සන දේශනා තියෙනවා බුද්ධ ශාසනේ. කොහොමද කලලයක් වැඩෙන්නේ? ගවිඥානේ කලලයට බැහැගන්නේ කොහොමද? මුලින්ම කලලේ හැදෙන්නේ මොන කොටසද? ඒතර විඥානේ බැහැගන්නේ කුමක් ඇසුරු කරගෙනද කිය කිය හරිය ලස්සනට තියෙනවා ධර්මයේ. එතකොට ප්‍රවෘත්තිය දැන් අපිට ඒක විස්තර කරන කන්න මේ දේශනාව. එතකොට ප්‍රවෘත්තියටත් ප්‍රතිසන්දියට දෙකටම විඥානයක් බැහැ ගන්න ඕන. ප්‍රවෘත්තියයි ප්‍රතිසන්දියයි දෙකටම විඥානය බැස ගැනීමෙන් තමයි පින්වත්නි කලලේ වැඩිම සිද්ධ වෙන්නේ. නැත්නම් වැඩෙන්නේ නැහැ. කලලයක් වැඩෙන්නේ නැහැ. එතකොට කර්ම විඥානය බැහැ ගත්තත් අපිට අර පෙර ඒවා ගොඩාක් මනුස්ස ලෝකේ අමතක වෙන්න එක හේතුවක් තමයි මව් කුසේදී විඳින අධික දුක. ඒක බලපාන්න පුළුවන්. ගර්භාෂයක් ඇතුලේ ඒක අපිට මතක නැහැ. ඇත්තටම නිකන් ගර්භාෂයෙන් එළියට මවගේ ගර්භාෂයෙන් එළියට එනකොට පවා අධික වේදනාවක් එකෙන්නේ. අධික වේදනාව කියන්නේ අමතක වීමට බලපාන ප්‍රධාන දෙයක්. දැන් උනත් බලන්න අධික වේදනාවක් කියලා කියන්නේ බොහෝ විට අධික වේදනාවක් කියන්නේ අපිට ඒක සමහරට අපේ මතකය අවුල් වෙන්න බලපාන්න පුළුවන්. අද වුණත් අධික වේදනාවක් වින්දොත් සමහර අයට මේ මගේ දරුවා මේ මගේ බිරිඳ කියන එක අමතක වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මොහොතේ ගත්ත අත්දැකීම් ටික පවා ව්‍යාකූලත්වයකට යන්න පුළුවන් අධික වේදනාවක් එක්ක. සිතින් වේදනාව දරන්න බැරි වුණාට පස්සේ සිත තුළ මහ විශාල ව්‍යාකූලත්වයක් නිර්මාණය වෙන්න පුළුවන් අස්වාභාවික මට්ටම. එම් වෙන්න පුළුවන්. ඉතින් මොළේට වගේ බරපතල හානියක් වුණාමත් ඒක වෙන්න පුළුවන්. මොකද සිත ගත නිතරම ඇසුරු කරනවනේ. සිත ආකාස්මිකව පවතිනවා නෙමෙයිනේ. ගතට සාපේක්ෂවනේ සිත පවතින්නේ. ඒ කියන්නේ සිත පවතින සතර මහා ධාතුවට සාපේක්ෂවනේ. සතර මහා ධාතුවේ ඇති වෙන අසමතුලිතතාවයන් සිතට නිරතුරුව බලපෑම් කරනවා. සිතේ පැවැත්මටත් බලපානවා ඒක. ප්‍රතිසන්දිය ගෙනාපු සිතේ පැවැත්මට බලපානවා සතර මහා ධාතුවට සිද්ධ වෙන හානිකර අවකාශය. ඒකයි රුධිර වහණයකදී මිනිහෙක් මැරෙන්නේ. ඒ සාපේක්ෂතාවේ බිඳුනහම ඒගත ඇසුරු කරන්න සිතට තියෙන අවකාශය සම්බන්ධ ප්‍රශ්න මතුවෙනවා. අධික රුධිර වහනයක් වුණොත් මැරෙන්නේ ඒක. එතකොට ගත සිතට සිත ගතට සාපේක්ෂව පවතිනවා ගත ස්වභාවයට සාපේක්ෂව පවතින ඔච්චරයි. මොකද්ද සිත ගතට සාපේක්ෂව පවතිනවා ගත සිතට සාපේක්ෂව පවතිනවා අඤ්ඤමඤ්ඤ වශයෙන් මේ ගත ස්වභාවයට සාපේක්ෂව පවතිනවා. ස්වභාව ධර්මයට සාපේක්ෂව තමයි ගත පවතින. ඒ කියන්නේ මේ ස්වභාවිකව පවතින මේ පෘථුවියේ තුනින් දෙකක් වතුර තියෙන මේ ඇඟෙත් එහෙමයි. ලේම කියලා නෙමෙයි මේ කියන්නේ තුනින් දෙකක් වතුර නිති. පෘථුවියත් බලන්නකෝ මෙන්න හරියටම. ඒ අනුමාන වශයෙන් බලන්න. වෙනස්කම් තියෙන්න පුළුවන් ආනුමානිකෝ බලන්න. එහෙනම් අපිට තේරෙනවා මේ ගත ස්වභාවයට සාපේක්ෂවයි පවතින්නේ. ගත ස්වභාවයට සාපේක්ෂව පවතිනවා තව ගත සිතට සාපේක්ෂව පවතිනවා සිත ගතට සාපේක්ෂව පවතිනවා. මේ සාපේක්ෂතාවය කොතනින් වැටුණත් පැවැත්ම අභියෝගයට ලක් වෙන්න ඕන. පැවැත්ම ලොකු අමාරුක. ඉතින් ඊට පස්සේ මේ ගත මේකේ හරි ලස්සන රිද්මයක් තියෙන්නේ. මේ ස්වභාවයේ ගත ස්වභාවයට සාපේක්ෂව මේ ගත පවතින්නේ සාපේක්ෂත එතන සාපේක්ෂතාවයේ බිඳුනොත් ඒත් වැටෙන්න ඕනේ. එතකොට ගත සිතට සාපේක්ෂව පවතිනවා ඊට පස්සේ ආය සිත ගතට සාපේක්ෂව පවතිනවා අඤ්ඤමඤ්ඤවස් අන්‍යෝන්‍ය කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් පවතිනවා. ඊළඟට ගත සහ සිත කර්මයට සාපේක්ෂව පවතිනවා කර්මයේ අවිද්‍යාවට සාපේක්ෂව පවතිනවා. අවිද්‍යාව වර්තමාන ස්පර්ශයට සාපේක්ෂව පවතිනවා. ස්පර්ශය අවබෝධ කළොත් අවිද්‍යාව නිරුද්ධ වෙනවා. ඥානයේ වැඩිමින් අවිද්‍යාව නිරුද්ධ කරන්න පුළුවන්. ඥානයේ වැඩිමින් අවිද්‍යාව නිරුද්ධ වීමෙන් ඉපදෙන බිඳෙන රිද්මයක් මනසට ගෝචර වෙනවා. ඉපදෙන මිලෙන බිඳෙන රිද්මය අවබෝධ වීමෙන් කර්මය නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. කර්මය නිරුද්ධ වීමෙන් සිතට නැවත ප්‍රතිසන්දිය ගෙනත් දෙන ශක්තිය හීන වෙලා යනවා. ප්‍රතිසන්දිය ගෙනත් දෙන කර්ම, ඒ කියන්නේ ප්‍රතිසන්දිය ගෙනත් දෙන තැන තියෙන කර්ම විඥානය. ඒකනේ කියන්නේ කම්ම විඥාන කියලා. ඒක නිකම් විඥාන කියලා අපි කියඳුන්නන්නේවත් නැහැ. ප්‍රතිසන්දිය ගෙනත් දෙන කර්ම විඥානය. නිකම්ම විඥානයක් නෙමෙයි. ඒ ප්‍රතිසන්දිය ගෙනත් දෙන කර්මයේ නිරුද්ධ වීමෙන් ප්‍රතිසන්දියයි නිරුද්ධ වෙන්නේ. එතකොට විඥාණයට ගත ඇසුරු කිරීමට ඇති අවකාශය හීන වෙලා යනවා. ඒ ගත ඇසුරු කරන්න අවකාශය හීන වෙලා යනකොට ඒ ගතට ස්වභාවය ඇසුරු කරන්න තියෙන අවකාශය නිරුද්ධ වෙලා යනවා. කර්මයේ නිරුද්ධ වීමෙන් නැවත ප්‍රතිසන්දිය ගෙනත් දෙන කර්මයේ අහෝසි වුණොත් පොඩි වැඩයි තියෙන කරගන්න. ප්‍රතිසන්දිය ගෙනත් දෙන කර්මය අහෝස වුණොත් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. ඇයි ඉපදිච්ච නිසානේ ඔක්කොම ප්‍රශ්න ටික. දැන් මේ ඉපදුන්නේ නැත්තම් ලෙඩ වෙන්නෙත් නෑ, වයසට යන්නෙත් නෑ, දිරන්නෙත් නෑ, කැඩෙන්නෙත් නෑ, අඬන්න වෙන්නෙත් නෑ, ප්‍රිය විප්‍රයෝග දුක් ඇත්තෙත් නෑ, අප්‍රිය සම්ප්‍රයෝග දුක් ඇත්තෙත් නෑ, බලාපොරොත්තුත් නෑ, බලාපොරොත්තු වෙන නොලැබීමේ දුක මොකක්වත් නෑනේ බලන්නේ ඇත්ති. එතන බුදුරජාණන්සේ හරි උපාය මාර්ගිකව තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. බුදු කෙනෙක් කියන්නේ හරි පුදුම කෙනෙක් ඇත්තට. හරි උපාය මාර්ගිකව එක් කරලා තියෙන. ඇයි සියලු කර්ම නිරුද්ධ කිරීම කියන එක මෙහි විද්‍යාමාන වෙන එකක් නෙවෙයි. ඔක්කොම කර්ම නිරුද්ධ කරන්න කිව්වොත් ඇයි ප්‍රතිසන්දිය ආපු භවයේ ස්වභාවය අපිට හිතා ගන්න බෑනේ. ඇයි බුද්ධ ශාසනයෙම කියනවා පුබ්බා කෝටි න පඤ්ඤායති. මහණෙනි මේක මුල හොයන්න බෑ, හොයන්න යන්නත් එපා කියලා. බුද්ධ ශාසනයේ නිතරම කියන දෙයක් තමයි මහණෙනි මේකේ මුලක් හොයන්න බෑ, ඒ නිසා මුලක් හොයාගෙන යන්න එපා කියලා. මේකේ අගක් මුලක් මොකක්වත් හොයන්න බෑ කියලා. ඇයි ඒක ලෝකේ එක තරා විදියක උබතෝ කෝටික ප්‍රශ්නයකට මතුන. මම හිතන එක විසඳන්න බුදුරජාණන් වහන්සේ මැදිහත් නොවෙන්න ඇත්තේ ඒක සත්‍ය අවබෝධයට සම්බන්ධ නැති නිසා. මොකද බුද්ධ ශාසනය හැම වෙලාවකම සත්‍ය අවබෝධයට අදාළ පදනම විතරනේ කියන්නේ. උන්වහන්සේම කියනවනේ මේ මගේ විශ්මිත අවබෝධයක් තියෙනවා මහණෙනි, ඒක මේ විශාල සින්සපා වණී වගේ එකක්. මම නුඹලාට කියන්නේ ඇටේරියා මිටක් වගේ පොඩ්ඩයි කියලා. ඒ කියන්නේ ලෝකේ කොච්චර දැනුම තිබ්බත් අතට ගත්ත ඇටේරියා මිටක් වගේ පොඩ්ඩයි ඕන නිවන් දකින්න. එක එක ඥාන මාර්ග ඕනේ. මේ හාඳුරුළු ගොඩාක් පොත් පෙරලනවා, බොරු වැඩනේ. පොත් පෙරලනවා, ලියලා කියනවා, ඊට පස්සේ බෝඩ් එකේ ලියලා උගන්වනවා. ඒවා මේ ඉස්කෝලේ ගින් කරගන්න ඕනේ වනේ. බෝඩ් එකේ ලියලිය ධර්මීය ධර්මාසනයකට අදාළ තියයි. ඒක ටියුෂන් එකක් කරගන්න මොහොත නැහැ. සමහර මිනිස්සු හරියට දඟලනවා ඒකට. මේ වයසක උපාසක අම්මලා පොත් අරගෙන මගෙන් පුංචි කාරණා ටිකක් ලියාගත්තට කමන්නේ බෑග් එකේ පොත් 3-4ක් දාගෙන එනවා. මම හිතන්නේ ඒ අර ඉස්කෝලේ යනකොට තිබ්බ ආසාව වෙන්න ඇති. දැනුත් අර මිනිස්සු කැමතිනේ ඒ කාලේ වගේ යන්න එහෙම. දැනුත් බලන්න මිනිස්සුන්ගේ හිත එහෙමනේ. මිනිස්සු වයසක අම්මලා යන්නේ ගවුන් ඇඳගෙන කොණ්ඩ කරල් දෙකක් එහෙම ගොතාගෙන එකතු වෙනවා. මේ අවුරුදු 50ක් විතර ගිහින් සමහරට ඉස්කෝලේට එකතු වෙනවා. අවුරුද්දට වරක් විතර එකතු වෙනවා. ඒකේ පොඩි ආස්වාදයක් නේ තියෙන්නේ. එයාට අර පරණ මතකේ, ඒ කියන්නේ එයාට ඒ ආස්වාද ඉපදිලා නැහැ ඒ කවදාව. පාසල් කාලේ එක අපි බැහැර කරන්න උත්සාහ කළාට මේ දක්වාම ඒ ආස්වාදය ඒ ආස්වාදය අපිට ලොකින් ඇවිල්ලා නැහැ. ඒ නිසා අපි කැමති අවුරුද්දට සැරයක් හරි මේ ඒ අවුරුද්දේ කණ්ඩායම එකතු කරගෙන පොඩ්ඩක් ඉස්කෝලෙට ගිහි මහවිකාර වැඩන්නේ නැත්නම් මේ වයසක අවුරුදු 60 පැන උපාසකම්ම කෙනෙක් ගවුමක් ඇඳගෙන කොණ්ඩ කරල් දෙකක් බැඳගෙන බෑග් එකක් දාගෙන ඉස්කෝලේ යන එකේ පොඩි මානසික අවුලකුත් පේන්න තියෙනවනේ. බලන්නකෝ පොයි Facebook එකට එහෙම සමහර අය දාන්නේ. ඒ ඇත්තටම ඒකේ තියෙන්නේ එයාලා ඒ ආස්වාදේ ගන්න ඔය උත්සාහ කරන්නේ. දා තිබ්බා ඒ මොකද ඒ ආස්වාදයයි කවදාවත් ඇවිල්ලා නැහැ යාළට. ඒ වගේ එකක් වෙන්න ඇති ඔය සමහර උපාසකම්මල හැම පොත් 3-4 අරන් එනවා. මට එක නෝන කෙනෙක් ඇවිල්ලා පෙන්නුවා මෙන්න මෙච්චර විතර පොත් ගොඩක් ලියලා. මං ඊට පස්සේ නිකන් එක පොතක් අරගෙන කාරණයක් කිව්වා යා මුකුත් දන්නේ නැහැ. නමුත් ලියනවා. මේ ධර්මය අවබෝධ කරන්න ගොඩාක් දේවල් ඕන කියලා නම් හිතන්න එපා. මේ ධර්මය ඉච්චර අවබෝධ කරන්න අමාරු නේ. කවුද කියන්නේ අමාරුයි කියලා? මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් සෝවාන් වෙච්ච අයත් ඉන්නවා මේ කාලේ. සකෘදාගාමි වෙච්ච අයත් ඉන්නවා. අරහත්ත්වයට පත් වෙච්ච අයගේ පොඩි විරලකමක් තියෙනවා. මේ අයගේ අඩුවක් තියෙනවා නම් සෝවාන් වෙච්චයි ඉන්නවා. කවුද නෑ කියලා කියන්නේ. මේකට භාවනාව උනන් එතනයි තියෙන ප්‍රශ්නේ. පොත්වල ලියලා වැඩන්නේ. අර පොතයි මේ පොතයි ලියලා වැඩන්නේ. මම මේ අපේ බණහන අයට නම් කරුණාවෙන් කියන්නේ වැඩි පොත්වල ලියන්න එපා. බොහෝම නිදහසේ ධර්මයට කන් දෙන්න පොඩ්ඩක් අවබෝධ වුණත් ඇති. ඒ ඔස්සේ ඉස්සරහට යන්න එච්චරයි. මේ ධර්ම මාර්ගයට ඇවිල්ලා පීඩාවටපත් වෙන්න එපා. ඒකෙත් අර මේ මාතෘකාවේ තියෙන මාන්නීමයි වැඩි. ඇයි ඒක මේ මාන්නී වැඩුණාට පස්සේ යට අලුත් පරිච්ඡේදයක් තියෙනවා. මාන්නී වැඩුණාට ඊට පස්සේ යාට ධර්මයක් දිනු කරන්න බෑනේ. දැන් ධර්මය ඇතුලේ පවා සමහරට මාන්නී ආවොත් එයා බලන්නේ ධර්මශාලාවෙත් නිකන් එයා උගන්නන්න වගේ. හොඳට බලන්නකෝ ධර්මශාලාව සමහර අය ඉන්නවා එයා ඉන්නේ සිල් ගන්න නෙමෙයි. එයා භාවනා කරන්න නෙමෙයි ඉන්නේ. යාට ඕන අර කණ්ඩායමට එයා ධර්මයේ කියලා දෙන්න. එයා එතකොට ගුරුවරයෙක් විදියටයි ධර්මශාලාවට ඉන්නේ. සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන දිනු කරන්න ඉනෝ නෙමෙයි. එයාට ඕන මේ බලන්න මගේ දැනුම ඔයාලගේ දැනුම දුර්වලයි කියලා එයාට එළිය. එතකොට එයා බලන් ඉන්නේ කොහොම හරි අවස්ථාවක් හම්බ වෙනකම්. එයා බලන කොයි වෙලේ හරි අවස්ථාවක් හම්බ වෙනද. මම නම් ওই දැන්නම මෙහෙම වැඩසටහන වලට යන්නේ නේ. මට මතකයි 2008 වගේ සමහර මහත්තුරු ආවා අපේ වැඩසටහන් වලට. එයා අහන්නේ මේ 2007 විතර මං කියන්නේ. එතකොට එයා අහනවා පොය දවස්වල අපි විදිගට වැඩසටහන් කරපු කාලයක් 2006 වගේ කාලේ. 2006 කියන්නේ බොහොම කල්. එතකොට අපි සෑහෙන මේ ධර්ම කාරණා විස්තර කරන්න අරන් 2006 විතර මට මතකයි සමහර අය එනවා මේ ඒගොල්ලෝ ඉන්නේ බා මේ මයින් අහනවා ඇවිල්ලා මේ ආනේ ස්වානස්ස මේ ඔබ වහන්සේ දැන් දේශනාව කරන්නේ නැහෙනි මේ කීය විතර වෙනකන් ආයේ කරන්නේ නැද්ද කියලා අහනවා. ඊට පස්සේ කිව්වන් පස්සේ කියනවා එහෙනම් මම එහෙනම් දේශනාවක් කරන්න දහනවා. ඊට පස්සේ ඇවිල්ලා තියෙන්නේ සීල් ගුණ ධර්ම රකින්න භාවනා කරන්න නෙමෙයි. යා ගුරුවරයෙක් විදිහට පෙනී ඉඳ ඇවිල්ලා තියෙන්නේ. මේ මාන්නේ නිසා වෙනේවා. හැම වෙලාවකම ලෝකයේ දිහා බලනවා මට දහම් දැනුම තියෙනවා ඕගොල්ලන්ට නැහැ කියලා. එහෙනම් මේ මාන්නේ කියන එකේ ස්වභාවයක් තියෙනවා. සාපේක්ෂව තමන්ව මැන ගන්නවා. ඒකයි මාන්නේ කියන්නේ. සාපේක්ෂව මැන ගන්නවා. එතකොට අපේ සිතට චිත්ත සංස්කාර අතීතේ අරමුණු කරගෙන ගලන ප්‍රධාන ප්‍රවාහය හයයි. එකක් තමයි ඇලීම පදනම් කරගෙන ගලන එක සිතුවිලි. දෙක තමයි ගැටීම පදනම් කරගෙන ගලන සිතුවිලි. තුන්වෙනි එක තමයි මාන්නී පදනම් කරගෙන ගලන සිතුවිලි. බලන්න අපේ ප්‍රධාන චිත්ත සංස්කාර ගැලීමේ ක්‍රමෙන් 6න් එකක් මාන්නී. එතකොට ඒක මඩින් නැතුව කාටවත් අවබෝධය කරා යන්න බෑ. ඒක අනිවාර්යෙන්ම මැඩපවත්වන්න ඕන. මාන්නකරයි ඉන්නවනේ බෑ ධර්මය අල්ලන්න. දැන් බලන්න බුදුරජාණන්සේ ළඟම හිටිය සමහර අය බැරි වුණානේ මාන්නී වැඩි. චන්න භික්ෂුවට බැරි වුණානේ අවබෝධ. මේ බුදුරජාණන්සේ මේ බෝධිසත්වරයෙක් විදියට ගඟෙන් එතර කරන්න යා මැදිහත් වුණා රාත්‍රී. එයා බොහොම බුදුරජාණන්සේට උපකාර කරපු කෙනෙක් බෝධිසත්. එයාට මේ ඔළුවේ තිබ්බ මාන්නය. එයා මැනගෙන හිටියා. ඔගොල්ලෝ ඔක්කොම ධර්මය අහන්නේ මං එදා ඉගද කරපු නිසා කියලා. ඔයාලා අද ඔය සාරිපුත් දැන් බුදුරජාණන්සේගේ අග්‍රස්ථානයේ හිම පිරිනැමි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මහා ගුණවතුන්ටනි. එතකොට එයාට අදහසක් තිබ්බා අද සාරිපුත්යන් වහන්සේ ළඟට වෙලා හිටියට එදා මම ගඟෙන් එතර නොකරනම් උන්වහන්සේට බුදු වෙන්න බෑ වගේ එකක්. ආ එහෙනම් මේ මාන්නී තියෙන මිනිහේ කැම වෙලාවකම හිතනවා මන් නැතුව බෑ කියලා. අපෝයි එහෙම හිතන්න එපා. ඔගොල්ලෝ නැතුව ඕන දෙයක් කරගන්න පුළුවන්. හැම වෙලාවකම මනින කෙනා හිතනවා මන් නැතුව බැරි වෙයි කියලා. පින්වත්නි ලෝකේ කවුරු නැතුව වුණත් මේ දක්වා යන ගම මේ අනිත්‍යතාවය ඇතුලේ මේ අවස්ථාව උදා වෙලානේ. ලෝකේ කවුරු නැතත් මේ පැවැත්මට ලොකු අභියෝගයක් වෙන්නේ මේ සමස්ත සංසිද්ධිය ගත්තාම ඕගොල්ලෝ ඇල්පිනිත්ත තරම්වත් මේ ලෝකේ නියෝජිතෙක් නෙමෙයි. හැම වෙලාවකම හිතනවා මන් නැතුව බෑ කියලා. මේ මාන්නේ තියෙන කෙනා මාන්නේ දුරුවීම පිණිස හැම වෙලාවකම හිතනද මගේ නියෝජනය ස්වල්ප දෙයක් කියලා හිතන්නකෝ. මම ලෝකෙට සාපේක්ෂව පුංචි තැනක ඉන්න කෙනෙක් කියලා හිතන්න. එතකොට තමයි වාඩි වෙනකොට හරි පස්සෙම සීට් එකේ වාඩි වෙන්න පුළුවන්. අද එහෙම නැහැ නේ. ඇවිල්ලා ඉස්සරහම වාඩි වෙනවා. ඊට පස්සේ ලැජ්ජාව බලන්නකෝ. ඔයාගේ සීට් එක මෙතන නෙමෙයි ආන් අර පිටිපස්සේ කියලා කිව්වා. ඔයා ඔතන වාඩි වෙන්න එපා, ඔයාගේ සීට් එක අර පිටිපස්ස ඔතන වෙන කෙනෙකුට වෙන් කරලා තියෙන කිව්වා. ආයි පිටිපස්සට ගිහින් මහඩි වෙන්න ඕන. ඉතින් අර මාන්නේ නැති මිනිහෙක් නම් ආහිමද ඇත්තද අනේ මට වැරදුනා කියලා යන්න පුළුවන්. තමාට ආපු වැඩෙත් අමතක කියලා යනවා. අරක කල්පනා කරගෙන ඉන්නවා, අප්පෝ මට වසලැජ්ජාවක් උනේ ඉස්සරහා වාඩිලා මෙන්න පිටිපස්සෙන් වාඩි කෙරෙව්වා මාව කියලා. ඕක කල්පනා කරගෙන ඉන්නවා. ඒ සන්දර්භයට එකතු වෙන්නවත් බෑ. ඒ මාන්නේ තියෙන කෙනා හැම වෙලාවකම තමන් ඔසවා තබන කමක් තියෙනවා. කවදාවත් ඔබ ඔසවා තබන්න එපා, වැඩන්නේ ඒක. ඔබ ඔසවා තබන එකේ කිසි තේරුමක් නැහැ. ඔබ ඔසවා දැන් ඔසවා තැබීම, තමන් ඔසවා තැබීම කියන එක අවබෝධය කරා යන්න බැරි හේතුවක්. ඒක කිසිම තැනක තමන් ඔසවා තබන්න එපා. ඕනම තැනක අර ධර්මිතින ඔක්කන්ති චක්කු හැම වෙලාවකම බිම්බලා ගත්ත ඇස් දෙකක් තියාගන්න. ලෝකයේ දෙස ඔළුව ඔසවා බලන්න එපා, තේරුමක් නැහැ. බිම්බලාගත් ඇස් දෙකක් තියාගන්න. තමන්ගේ සීමාව තමාවම බව දකින්න. එතකොට තමන් වනි පේන්නේ. ලෝකේ සීමා මායින් ලකුණු කරගන්න එපා. එතකොට තමයි මේ ලෝකේ අධිපති බව පතුරවන්න හදන්නේ. මේ මාන්නයත් එක්ක යෙදෙන දෙයක් තමයි ඒ හැම වෙලාවකම අධිපති බව පතුරවන්න හදන්නේ. ඒ කියන්නේ අර චන්න භික්ෂුව කියලා තිනේ කොහොමද? මේම ඉතින් මම තමයි උන්වහන්සේ වේගොඩ කළේ. මමනි දන්නේ දා වැවිම ගඟෙන් ඉතුරු වෙන්න මං කොච්චර මහන්සි වුණාද කියලා. රෑ මැදියම රාත්‍රිය ආශ්‍රයත් ලෑස්ති කරන මම නොහිටියා නම් උන්වහන්සේ බුදු වෙයි කියලා වගේ නිකන් එකක් තිබ්බා. අන්තිම වෙනකම් බැරි උන්වහන්සේ සෝවාන් වින්නවා. එච්චර කල් ඉඳලා පැවිදි වෙලා අවුරුදු 40 ගාණක් ඉඳලා ඒ සංඝයා වහන්සේට අවුරුදු 80 ගාණක් වෙනකම් සෝවාන්වත් වෙන්න බැරි නෝනේ. එහෙනම් මාන්නී කියන්නේ අවබෝධයෙන් වසා දමන දෙයක්. ඔයාලා සමහර කොච්චර උත්සාහ කළත් ওই භාවනාවක්වත් වැඩෙන්නේ නැත්තේ. ඕක අතහරින්න පින්නවත් නී. ඊට පස්සේ බලන්නකෝ මේ බුදුරජාණන් වහන්සේ දැක්ක මේ පව් අනුකම්පා කරන්න උන අහිංසක මිනිස්සෙක් මෙයා කියලා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුනනට කිව්වා පිරිණිවන් මංචකදී ආනන්ද ওই චන්න භික්ෂුවට බ්‍රහ්ම දණ්ඩෙනි පණවන්න කිව්වා. ඒක විශේෂ කරලා කියලා තියෙනවා පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා. එතකොට ආනන්ද හරවහලා තිනවා මොකද්ද ස්වාමිනී බ්‍රහ්ම දණ්ඩෙනි කියලා. බුද්ධ ශාසනයේ එක දඬුවම් ක්‍රමයක් ඒක. බුද්ධ ශාසනයේ දඬුවම් තියෙනවා. බුද්ධ ශාසනය ඇතුලේ විවිධ දඬුවම් ඒවා. ඉතින් මේ අමානුෂික දේවල්වත් මේ බොහොම බරපතල තත්ත්වයන් නෙමෙයි. නමුත් ධර්මයේ ඇතුලේ හික්මෙන්නේ උදව් කරනවා. මොකද්ද මේ දඬුවම්? බ්‍රහ්ම දණ්ඩණී කියන්නේ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහලා තිනවා. එතකොට උන්වහන්සේ කියලා තුන මේ චන්නට සංඝයා එක්ක කතා කරන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. සංඝ පිරිස චන්නට කතා කරන්නේ නැහැ. චන්නට පුළුවන් ඕන කෙනෙක් එක්ක කතා කරන්න. හැබැයි භික්ෂු සංඝයා චන්නත් එක්ක කතාවට යන්නේ එච්චරයි. ඒක බලන්නකෝ, ඒක මහා බරපතල එකක්නේ. ඊට පස්සේ ඕක පළවෙනි සංගායනාවේ මේ කියන්නේ පොයි කතාව ඇති වෙලා පළවෙනි සංගායනාවට යන්නේ. ඕක සංඝ පිරිස ඉස්සරහා මේ කිව්වහම මහකාශ්‍යප මහඳුරු කියනවා චන්නට මේ ආනන්දින ඔයාම ගිහින් කියන්න ඕක කියලා. එතකොට මේ ආනන්දාරු කියලා තුන අපෝයි මට නම් යන්න බෑ කියලා. ඒ කියන්නේ ඉච්චර යා හරි දැඩි කෙනෙක්. ඒ කියන්නේ මාන්නේ ආවම හරි දැඩිනේ. මම තමයි දන්නේ, මට තමයි පුළුවන්, මට උඩින් කපුටෙක්වත් ඉගිලෙන්න බෑ වගේවා තියෙන්නේ සමහර පිරිමියයි ගිහිම තියෙනවා හරියට. ඇයි අධිපති බව පතුරු වුණා? ඇයි යා මේ කර්මයෙන් ඉපදිච්ච බව, කර්මයට අනුව නිරුද්ධ වෙන බව, අනිත්‍යතාවයේ ලෝකේ රිද්මයක් බව, මේ ලෝකේ මට මාවත් වසඟේ පවත්වන්න බෑ, මම කොහොමද ලෝකේ වසඟේ පවත්වන්නේ කියලා බලපු ගමන්ම යා පාලනීයට යන්නේ. පාලනීයට යන්නේ යා දන්නවා මගේ ඇතුළෙත් නිරුද්ධ වී යන ලෝකයක් තියෙන, මගේ දරුවගේ ඇතුළෙත් එහෙමයි, බිරිඳගේ ඇතුළෙත් එහෙමයි, ස්වාමියාගේ ඇතුළෙත් එහෙමයි, මමත් සාංසාරිකයි, මගේ දරුවත් සාංසාරිකයි. එතකොට යා තාත්තා දරුවට එයාගේ සිතුවිලි දෙන්නේ, අම්මා එයාගේ සිතුවිලි දෙන්නේ. දන්නව දරුවගේ සිතුවිලි වැඩ කරන්නේ එයාගේ සාංසාරික ස්වභාවයට අනුව. එනේ මං කොච්චර හොඳ වුණත් මගේ දරුවා සත්පුරුෂ වෙන්න පුළුවන්. ඇයි? මම යාට දුන්නේ මගේ කුස විතරයි. නමුත් එයා සාංසාරික කෙනෙක්. එයා සසර හිතපු විදිය, සසර ගොඩනැගිච්ච විදිය, සාංසාරික ගතිකත්වයන් ඔක්කොම බලපානවා. හැබැයි මෙහිදී ගොඩනගෙන අනුවර්තනීය ලක්ෂණත් බලපානවා. පරිසර මේ සාංසාරික හේතු බලපානවා, පාරිසරික සාධක බලපානවා, මනෝවිද්‍යාත්මක හේතු බලපානවා, ජීවවිද්‍යාත්මක මෙහෙම කියන්නේ ඍතු නියම් බල, ඍතුව පව බලපානවා. සමහර ඍතුන් රාගය අවසනෝනේ. සීත ඍතුවේ මිනිසුන්ගේ රාගය අවසනෝනේ. එහෙනම් අපිට තේරෙනවා ඍතුව පව මිනිසුන්ගේ කෙලෙස් වලට බලපෑම් කරනවා. බලනකො බුද්ධ ශාසනය කොච්චර දියුණු එකක්ද. බීජ නියම් බලනවා, ජීව විද්‍යාත්මක හේතු බලපානවා, කම්ම නියම් බලනවා, සදාචාරාත්මක හේතු බලපානවා. ඒ රටේ සදාචාරාත්මක සීමා බලපානවා මිනිසුන්ට. චිත්ත නියාම මනෝවිද්‍යාත්මක හේතු බලපානවා. එයාගේ මනසට තදින් වැදුණු දේවල් තියෙනවා. ඒක බලපානවා. කම්ම නියාම ඕක ඇතුලේ බලපානවා. අපි කාටවත් පේන්නේ නැති දෙයක්. ඒ තමයි කර්මය. ඒක තමයි කර්මය. සසරින් ගෙනාපු කෑල්ලක් ඒක. ඒක අම්මා දරුවාට දුන්න එකක් නෙවෙයි. අම්මා දුන්නේ මොකක්ද? බීජ නියාම. ජීවවිද්‍යාත්මක හේතු ටික අම්මගෙන් ආපු ටිකක් තියෙනවා. අම්මගේ වගේ කොණ්ඩෙ තියෙනවා, ඇස් තියෙනවා, තාත්තගේ වගේ මේ කතා කරන කමක් තියෙනවා, ඇවිදින කමක් තියෙනවා. ඒක එනවා. ඒ බීජ නියාම බලපානවනේ. හැබැයි මේකේ ප්‍රධාන දෙයක් තියෙනවා. කම්ම නියාම. ඒ මේ එහෙනම් මතක තියාගන්න. ලෝකේ කියම් කෙනෙක්ගේ මාන්නේ නැසින්නේ පැවැත්මි සාක්ෂි විමසා බැලීමේ. ඒ කියන්නේ ධර්මයේ දැන ගැනීමෙන්. මේ මොහොත උදාවීම පිණිස කර්මයේද ධර්මයේද චිත්තයේද ඍතුවද සදාචාරාත්මක හේතුද මේවගේ ගොඩාක් හේතු සාධක සහිතයි කියලා බලපු ගමන් එයාට හිතෙන්නේ නැහැ මම පාලනය කරන්න ඕනේ කියලා. එහෙම ඉන්නේ නැහැ එකක්. එහෙනම්තොට මෙහෙම කර්මයේ බලපෑන විදිය, චිත්ත බලපාන විදිය, ඊට පස්සේ ජීවවිද්‍යාත්ම බීජ නියම බලපාන විදිය, චිත්ත නියම් බලපාන විදිය, කම්ම නියම් බලපාන විදිය, ධම්ම නියම් බලපාන විදිය, ඍතු නියම් බලපාන විදිය, මේ විදියට නියම ධර්මයන්ගේ උපකාරයෙන් තමයි මේ මම සත්වයා පවතින්නේ කියලා දැක්ක ගම. ඒක එක හේතුවක්වත් නැහැනේ. මේ පොඩි කෑල්ලයිනේ තියෙන්නේ අම්මා නිසා තාත්තා නිසා කියලා. ජානමය සාධකවල බීජ නියාමයේ ඇතුළෙත් පොඩි කෑල්ලන්නේ තියෙන්නේ. ලොකු හේතු නැහැනේ. එතකොට යාට හිතෙන්නේ ලෝකේ පාලනය කරන්න. මේ මාන්නේ ඇති වෙච්ච හැම කෙනෙක්ම ලෝකේ පාලනය කරන්න යනවා. එතන පාලනය කරන්න යෑම ඇතුළේ රැස්වෙන බව කර්මය ඇතුළේ තමයි අමාරු වැටෙන්නේ. අවබෝධය කරා ගියපු අය කවදාවත් ලෝකේ පාලනයට යන්නේ නැහැ. අවබෝධයට එකතු වෙච්ච මිනිස්සු කිසිදාක ලෝකේ පාලනයකට යන්නේ නැහැ. එයා ලෝකේ පාලනය කරන කෙනෙක් නෙමෙයි. එයාට ලෝකේ පාලනය කරන්න උමනාවක් නැහැ. මොකද එයාට ලෝකේ පාලනය කිරීම ගැන අවශ්‍යතාවයක් නැහැ. එයා ලෝකේ ස්වභාවයට එකතු වෙනවා විතරයි. ස්වභාවයට එකතු වෙනවා. එතකොට බලන්නකො එයා දෙන්නේ එයාගේ සිතුවිලි gedara hita බෙදන්නේ. ඒ කියන්නේ තාත්තා එයාගේ සිතුවිලි දරුවට දෙන්නේ. දරුවා එයාගේ සිතුවිලි අම්මගේ ඇතුලේ පැල කරන්න හදන්නේ. එයා දන්නවා ඒ මේක එයාගේ ස්වභාවය, මේක මගේ ස්වභාවය. එතකොට මේ ස්වභාවය කියන එක නිර්මාණය වුණේ සසරින් කියලා දැනගත්තාම හරි සංසුන්නේ. එයා මොනතරම් විකෘතිතාවයකට පත් වුණත් ප්‍රශ්න නැහැ. එයාගේ සිතුවිලි වල විකෘතිතා තියෙන්න පුළුවන්. එයා ඒක අඳුන ගන්නවා. ඒ අඳුනගෙන ඉතින් ඒක මේක මගේ ස්වභාවය. මමත් සසරටයි. ඒක එයාගේ ස්වභාවය. ඉතින් ඒකත් සසරටයි. එහෙම බලපු ගමන්ම කිසිම ව්‍යාකූලත්වයක් නැහැ. හොඳට බලන්න ඒ ව්‍යාකූලත්වේ නිතරම නිර්මාණය වෙලා තියෙන්නේ මාන්නේ නිසා. මට සාපේක්ෂව ලෝකෙ මනින්න යන කම නිසා. එතකොට අපිට අතීතයේ සම්බන්ධ චිත්ත සංස්කාර ගලන ඇලීම පදනම් කරගෙන දෙක ගැටීම පදනම් දෙක තුන්වෙනි එක තමයි පින්වත්නි මාන්නේ පදනම් කරගෙන ප්‍රධාන ප්‍රවාහය. ඒක හරිනේ. ඉතින් ඒක ප්‍රධාන වැඩක්. අපේ මමත්වේ පදනම් කරගෙන වැඩ කරන්න ගියාට පස්සේ ආධර්මයේ පදනම් කරගෙන වැඩ කරන්නේ, පටිච්ච සමුප්පාදයේ පදනම් කරගෙන වැඩ කරන්නේ, යට ඒවා වැඩන්නේ. හතරවෙනි එක තමයි විචිකිච්ඡාව පදනම් කරන. ඔය සැකය කියන එක ලොකු ප්‍රශ්නයක් නේ. නිකම් සැකය කියන එක ওই වෙලාවෙත් ඉන්නේ කන්නේ. හොඳට බලන්නකෝ. සැකය කියන එක හරියට නිතරම අපේ සිත තුළ පැන නැගෙන එක. පුදුමයි ඒ සැක සංඛා කියනේ අපේ හිතේ. හරියට සැකය කියන එක පදනම් කරගෙන අපි ලොකු අමාරුවක වැටෙනවා. ආයි පොඩි අමාරුවක නම් නෙමෙයි පින්නවත්. සැකය පදනම් කරගෙන චිත්ත සංස්කාරයන් ගලනවා. එක හතර පස්සෙනීක තමයි භව රාගේ පදනම් කරගෙන. භව රාගේ ඒ කියන්නේ මේ ජීවිතේට මොනවා වුණත් අපි ආසයි. ඒක සමහරට නිදාගන්න වෙන්නේ හැමදාමත් බෝක්කුවක් ඇතුලේ කියන්නකෝ. ඒර්ථයා ඒකට ආසයි. ඒක නිකම් මේ එකක්. ඒක ඔය දැන් මේ කොළඹ ඉන්නවා පැල්පත් නිවාස තියෙනවා. මට මතකයි ওই පහුගිය කාලේ එක ආණ්ඩුවකින් යාළද මහල් නිවාස හැදුවා. යන්න කැමති වුණේ නෑ. අර කෝච්චි පාරේ නිකන් පැල්පත්වල හිටියේ. ආයේ එළියට ආපුගම කෝච්චි පාර. ඒ පාරෙමයි එක වැසිගිලි කැසිගිලි දෙකක් විතර පාවිච්චි කරන්න. ආය ජීවිතේම විස බීජ වලින් හැදිච්ච ජීවිත. පිරිසුදුකම කියන එක ගැන අදහසක් නෑ යාලට. පිරිසුදු ආහාර කියනවා හීන යාලට. එහෙම ජාතියකට ඒ මිනිසුන්ට යහපතක් කරන්න කියලා හිතාගෙන ලොකු මහල් නිවාස කීපයක් හැදුවා. ওই මාලිගාවත් එහෙමත් හැදුවා. මිනිස්සු යන්න කැමති වුණේ නැනේ උද්ඝෝෂණ කරන්න. කැමති වුණේ නැහැ. බලන්න පින්නත් මේ සන්දර්භයට තියෙන ආසාව. ඒක අපේ ප්‍රධාන දෙයක්. මහා මෝඩ ජාතියක් කියන්නේ හොඳ නෑ අපි ආලට. ඒ මේ හිතේ ඇති. ඇයි බව රාගේ පදනම් කරගෙන චිත්ත ප්‍රවාහයකට අහු වෙලා ඉන්නවා. ඒ කියන්නේ භවය කියන්නේ කෙලෙස් සහගත මේ මොහොතේ දෙන මතකය ඒකට ආසයිය. ඒකට හරි ආසයි. ඊට පස්සේ ඒකට යාගේ හිත හුරු වෙනවා. හුරු වුණාට පස්සේ ඒ එබඳු පරිසරයක් මොනේ යට නිින්ද යන්නේ නැත්තම්. හොඳ මන් දන්න එක මහත්තෙක් ඉන්නවා. ඒ මහත්තයාට නිින්ද යන්නේ ඒ ෆ්ලැට් එකට යන්නේ නැත්තම්. එතකොට දැන් කොහේ හරි ගියත් එයා කියනවා නෑ මම මේ යන්න ඕනේට කියලා. මං අහනවා ඉතින් හරි මේ බෑනේ ඉතින් හරි ഘോഷාකාරී නේද ඔය වෙනත් ජාතීන් එහෙම ඉන්නවා ඒගොල්ලෝ හරි ഘോഷා කරනවා හරියට. එයා කියන දෙයක් තමයි මට එතනට ගියාම තමයි නිින්ද යන්නේ කියනවා. එතකොට යාට ඒ ഘോഷාව නැත්තම් එයා නිින්ද යන්නේ නැහැ. හොඳ කෑ ගහන සද්ද ටිකක් ඕනේ යාට නිින්ද යන්න. ඒ බලන්න පින්නත් මේ හිතේ මා හරි පුදුම හිතක් මේ අපිට තියෙන්නේ. බවරාගේ පදනම් කරගෙන චිත්ත සංස්කරණ 3, 7, 5, 6 වෙනි එක තමයි අවිද්‍යාව. මේක දුකක් කියලා දකින්න බැරි එක. මේකට පුදුම ආසාවකින් මේක සැපයක් සැපයක් කියලා නෙවෙයි දුවන්නේ. ආම් කාටද හම්බෙලා තින්නේ සැප? දැන් අපි ලෝකේ වටේ යනවා. ජොබ් එක මාරු කරලා බලනවා. ගෙදර වෙනස් කරලා බලනවා. ඇඳ පුටු පවා වෙනස් කර කර බලනවා හිටිගම. ආස්වාද එන්නෙම නැත්තම් සමහර නෝන්ලා කරන්නේ උදේ තිබ්බ පුටු ටික කන පිට හරවනවා. අනිත් පැතර දානවා. දාලා මහත්යාව මා මෙතන හොඳයිද කියලා අහනවා. එතකොට කියනවා මෙතන හොඳයි තමයි කියලා. පහුවෙන් දෙඳලා ආයෙත් ඒ වගේ. හොඳට බලන්න. දැන් සමහර නෑ පුටුව වෙනස් කරන්නේ වාඩි වෙන්න බැරි කමකට නෙමෙයිනේ. හොඳට මේ සෝෆා එක දාලා තියනවා. වාඩි වෙලා ඉන්න ඕකේ. එතකොට ඒක වාඩි වෙන්න කිසිම ප්‍රශ්නයක් නෑ. හොඳට බලන්න ඇයි කාන්තාවක් ගෙදර තියෙන ඇඳ පුටු මේස වෙනස් කරන්නේ? වෙනස් කරනවා කියන්නේ අලුතෙන් ගෙනල්ලා තියෙනවා නෙමෙයිනේ. ඒකම පියදාලා තව පැත්තකින් තියෙනවා. ඇයි එහෙම තියන්නේ? ආස්වාදේ බලාගෙන. නමුත් කාටද ආස්වාදේ ගලලා තියෙන්නේ? කිසි කෙනෙකුට ආස්වාදේ ගලලා නැහැ. එහෙනම් මතක තියාගන්න එළිය වෙනස්කම් කිරීමෙන් සුඛ ආස්වාදේ තමා කරන්නේ නැහැ. අපේ චින්තනමය වෙනසක් වමනා කරන්න. හිතන විදිහයි වෙනස් කරන්න ඕනේ. යථාභූත ඥානය කියන එක ඇතුලේ තමයි දුක අඩුවෙන් ගලන්නේ. දුක අඩුවෙන්. මිනිසු මේ ඇත්තටම අවිද්‍යාව බලවත් වෙනකොට එයා හැම වෙලාව අවිද්‍යාව සහ මමත්වයේ බලවත් වෙනකොට මමත්වයේ අවිද්‍යාව මත යැපෙන්නේ. අන්න ඒකත් මට කියන්න උබනව තියෙනවා. දැන් මේ මාතෘකාව මම මෙතනට ආවන් පස්සේ දැක්කේ මේවා පැය ගණන් කතා කරන්න පුළුවන්. මමත්වයේ යැපෙන්නේ අවිද්‍යාව මත. අවිද්‍යාව නැත්තම් මමත්වයේ කියලා එකක් පවතින්නේ නැහැ. එතකොට අවිද්‍යාව නැති වෙන්නේ සමුදයයි නිරෝධයයි දැකීමෙන්. එතකොට අවිද්‍යාව නැසෙන්නේ සමුදයයි නිරෝධයයි දැකීමෙන් එකක්. සමුදේ වී නිරුද්ධ වී යන නිසා අනිත්‍යයි අනාත්මයි කියලා බැලීමෙන් තමයි අවිද්‍යාව නැසෙන්නේ. ඒකත් එක තමයි මාන්නේ සම්පූර්ණ නැසිලා යන්නේ. ඒක සම්පූර්ණයෙන් අපේ ජීවිතවල නැසිලා යනවා. රහතන් වහන්සේට නැණි මාන්නේ. මාන්නේ කියලා ගන්නෑ. හරි පුදුමයි. දැන් ඔය මන් දැකලා තියෙනවා විදේශිකාය සමහර ආරාමවලට වෙලා භාවනා කරනවා. විදේශිකයි භාවනා කරනවා. පින්වත්නි හරි පුදුමයි. ඒගොල්ලෝ ඉඳුල් භාජන පවා හොඳ අත දාලා පිරිසුදු කරනවා. ඇයි අර මමත්වයේ දුර වෙන ආකාරයට ඒගොල්ලෝ භාවනා කරමින් ඉන්නේ. එතකොට ඒගොල්ලන්ට පිළිකුලක් අප්‍රසන්න අදහසක් ඉන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ හොඳට පිරිසුදු වෙනවා. අත් එහෙම පිරිසුදු කරගන්නවා. එතකොට අර ඒව දුර වෙන ආකාරයට භාවනා කරනකොට අප්‍රසන්න කියලා හැඟීමක් ඉන්නේ නැහැ. බුදුම මෙඳහත් සිතක් තියෙනවා. එතකොට අවිද්‍යාව යැපෙන්නේ මාන්නේ මත මේ මාන්නේ යැපෙන්නේ අවිද්‍යාව මත. අවිද්‍යාව දුර වෙන්න තමයි මාන්නේ ප්‍රහාණය වෙන්නේ. දැන් ශාක්‍ය වංශයෙන් ආපු අය කොච්චර මාන්නක්කාරද? දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේ සාක්‍ය වංශයේ කෙනෙක් උන්වහන්සේට මූණ දුන්නේ නැටි බුදුරජාණන් වහන්සේට මුල් කාලේ මූණ දුන්නේ දන ගහන්න වෙයි කියලා. නමුත් පැවිදි වුණා. පැවිදි වෙලා මේ දවසක් මට මතක එක තැනක තියෙනවා. එක මිනිස්සෙක් අනල දීපු බත් ටිකක් වළඳනවා. සාක්‍ය වංශයේ මහ ප්‍රතාපවත් රජෙක් අනල දීපු බත් ටිකක් පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ආවේ නැහැ වඳින්න වෙයි කියලා. එච්චරේ තරුණය මාන්නක් ආරයි අපගේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. උන්වහන්සේට මෝණ දුන්නේ. අපි මොකටද වා එක එක නා ඉස්සරහ දන ගහන්න කියලා වගේ. පස්සේ සාසනයට ආවා. ඇවිල්ලා ධර්මයේ දියුණු කරනකොට බලන්නේ මාන්නේ සම්පූර්ණ නැති වෙන විදිය. එක මිනිසෙක් අනාපු බත් ටිකක් දෙන්නේ. අනාපු බත් ටිකක් එයා කාලා ඉවරයි. ඉවර වෙන භාගයක් ඉතුරු වෙලා පිඟානේ. එයාගේ එයා කෑම එක දිග අරගෙන කාලා කැලිදි. ඒක තමයි උන්වහන්සේ ඒක තමයි දා වාඩි වෙලා උන්වහන්සේ වළඳලා තියෙන්නේ. කොහොමද හිත? ඒක ධර්මයෙන් හැදෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ ඒ කියන්නේ මේ සිත සමුදේ වෙලා නිරුද්ධ වෙලා යනවා. ඒ නිසා අනිත්‍යයි පෙර නොතිබී හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වී යනවා කියන ධර්ම ස්වභාවය. තමා තුළ අවබෝධයේ පිහිටියාට පස්සේ තමයි ඒක සම්පූර්ණයෙන්ම නැසිලා යන්නේ. එතකොට මේ මාන්නය කියන එක ආවට පස්සේ ඇති වෙන තව දෙයක් තමයි මේ මාන්නය නිසා එයාගත එයා අනාගත සුරක්ෂිතකමක් ගැන හිතනවා. මාන්නිය තිබ්බාම එයා හිතනවා මට මං වගේ මිනිහෙක් මේ විදිහට වැටුනොත් හොඳ නැහැ. ඒ නිසා කියලා එයා හැම වෙලාවම අනාගතය සැලසුම් කරනවා. අනාගතය සැලසුම් කරලා වැඩක් නැහැ පින්නොත් නේ අනාගතය ආපු නැති එකක් බොරුවක්. අනාගතය ගැන සැලසුම්. එතකොට පින්නොත් බලන්න මේ මාන්නිය ආවට පස්සේ එයාට මේ මොහොතේ සුවදායක ජීවිතයක් නැහැ. එයා හැම වෙලාවෙම පතන්නේ අනාගත සුවදායක ජීවිතයක්. හොඳට බලන්නකො. ලංකාවේ මිනිස්සු දිහා බලන්න. ඒගොල්ලෝ හැමදාම මේ මොහොතේ සුවදායක ජීවිතයක් නැහැ. අනාගත සුවදායක ජීවිතයක් බලන්න මේ වෙලාවේ ණය අරගෙන. ණය සම් ගොඩාක් ලංකාවේ මිනිස්සු මැරෙන්නේ ණයකාරු විදියට. ලංකාව මම හිතන්නේ ඔලු සඳ බැරි හේතුවක් වෙන්න ඇති ඒක. ගොඩාක් ණය ඇයි අනාගත සුබ මාන්නේ නිසා තමන්ගේ සීමා මායිම් ලකුණු කරගෙන නැහැ. අසීමිත අනාගත තමන්ව හුවා දැක්වීම පිණිස පරිච්ඡේදයක් අවකාශයක් යලා හොයනවා. ඇතර මාන්නේ ආවට පස්සේ හැම වෙලාවකම ඉදිරි සුරක්ෂිත බවක් ගැන හැම වෙලාවකම සැලසුම් කරනවා. වාහනේ කුණක් බලන්නකෝ. අලුතෙන් වාහනයක් අරගෙන මේ දැන් සමහරවට වාහනේ එක්කෝ ඇමරිකාවෙන් ගෙන්නපු එකක්, එක්කෝ ජපානෙන් ගෙන්නපු එකක්, එක්කෝ ජර්මනියෙන් ගෙන්නපු එකක්. බොහොම සන්නාම සහිත වාහන. ඒකල අර ඒකේ තියෙන කාපට් ටික උඩින් චීනෙන් ගෙන්නපු පොඩි කාපට් ටිකක් දාගන්නවා. අරක පාවිච්චි කරන්නේ ඇයි? අනාගතය පාවිච්චි කරන්නේ. අනාගතේ කවුද නෝ පාවිච්චි කරන්නේ? තුන්වෙනි අයිතිකාරයා ඔබ පාවිච්චි කරන්නේ. ලංකාවේ වාහනවල හොඳම කාපට් ටික පාවිච්චි කරන්නේ තුන්වෙනි අයිතිකාරයා. ඇයි? පරිස්සම් කරනවා. පරිස්සම් කරලා වැඩක් නැහැ. ඉතින් පරිස්සම් කරලා එයාට පාවිච්චි කරගන්න හම්බෙලත් නැහැ. පින්වත් නියා එයා ඒක පාවිච්චි කරන්නේ නැතුව තියාගෙන ඉන්නේ සමහර වෙලට. ඒ දෙවෙනි අයිතිකාරයාවත් පාවිච්චි කරන්නේ අපොයි මේක හොඳට තියෙන්න ඕන කියලා. එහෙම තියෙනවා. එතකොට දැන් මේ සමහර දැන් බලන්න සමහර ඒවට කිසිම පදනමක් නැහැ. දැන් සමහර වාහනවල හරි ආරක්ෂාව ගැන හිතනෝනේ. ආරක්ෂාව ගැන හිතලා සමහර විට ඔයා බැලුම් එහෙම මේ සීට් වල පවත් තිනවා. මෙයා ගිනනල්ලා අර සීට් කවර් ටික නරක් වේවි කියලා කොහෙන් හරි මහගෙන සීට් කවර් ටිකක් මේ කොහෙන් හරි මේ කඩේකින් මහගෙන එක දා ගන්නවා. ඒක අර ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක වීම සම්පූර්ණයෙන් අවුල් වෙනවා. ඔන්න ඒක ඇයි එහෙම කරන්නේ? පරිස්සම් කරනවා. කාටද මේ තව මේ අවුරුදු ගානකින් ගන්න වෙන අයිතිකාරයෙක් වෙනුවෙන්? මං කියන්නේ වෙන අයිතිකාරයෙක් වෙනුවෙන් මං අද පරිසම් කරන්න ඕනද? වෙනත් මිනිහෙක් පාවිච්චි කරන්න පින්වත් නේ එහෙම ඕනේ. මේ මාන්නේ කියන එක ආවම එයා හැම වෙලාවකම අනාගත සුරක්ෂිතකමකට යනවා. ඒක කොච්චර අවුල් සහගතද කියනවනම් එයාට ඒක භාවිතා කරන්න ලැබෙන්නේ නැහැ. එච්චර අවුල්. බලන්න මාන්නේ ආවට පස්සේ එයා උතුරට කියලා දකුණට යන්නේ hina. එයා එයාට සුවදායක ජීවිතයක් කරා නෙමෙයි ඉන්නේ. එහෙනම් මේ මාන්නේ ස්වභාවයක් තමයි එයා හැම වෙලාවකම අනාගත සුරක්ෂිතකමක් ගැන හිතනවා. හෙට පරිස්සම් කර ගැනීමක් ගැන කල්පනා කරනවා. ලබන මාසේ ආරක්ෂා කිරීමක් ගැන අදහස් තියාගන්නවා. පින්වත්නි මාන්නේ දුරු වෙච්ච මිනිස්සු හැම වෙලාවෙම බලන්නේ කොහොමද මේ මොහොතට එකතු වෙන්නේ කියලා. ඒ නිසා ඔයාලට මාන්නේ දුරු කරන්න ඕන නම් හැම වෙලාවක මේ මොහොතට එකතු වෙන්න. ඒ එකතු වෙන මොහොතේ අලුත් වෙන්න. අලුත්තිනෝ කියන අර පරණ මතකය අයින් කරනවා. මාන්න්‍ය අනුසිත පවතින ඔය පැරණි මතකයත් එක්ක නින්නේ මම මෙහෙම කෙනෙක්, මාගේ කුලය මෙහෙමයි, ධනෙ මෙහෙමයි, බලය මෙහෙමයි, උගත්කම මෙහෙමයි, අධ්‍යාපන රටාව මෙහෙමයි මෙහෙමයි කියලා එයා ගොඩනගාගත්ත අතීතය අනුසිත පවතිනකොට එයාට මේ වෙලාවේ හිතනවා මම වාඩි වෙනකොට මෙහෙම වාඩි වෙන්න ඕනේ, ඇවිදිනකොට මෙහෙම ඇවිදින්න ඕනේ. පුදුමාකාර බරපතල නඩත්තුවකට යනවා. මේ වෙලාවේ නඩත්තු කරන්න ඕනේ. බලන්නකො අපගේ බුදුරජාණන් වහන්සේ කුම්භකාර ශාලාවේ මැටි පිළේ වාඩි වෙලා ඉඳලා තියෙනවා. පුළුවන් ද ඔබලන්ට වාඩි වෙන්න? ඒ වගේම අපගේ බුදුරජාණන් වහන්සේ මේ ජේතවනාරාමී සඳුන් කුටියකත් වැඩ හිටියා. ඔන්න ඔය දෙකටම හරියන හිතක් හදාගන්න. ඒකේ කියවෙන්නේ ඔයාලා මේ ඇවිල්ලා බිම වාඩි වෙන්න ඕනේ, මැටි පිළවල වල වාඩි වෙන්න ඕනේ කියලා නෙමෙයි. අවස්ථාවට ඔය දෙකටම මූණ දෙන්න පුළුවන් මට්ටම තියෙනවා. අපෝ අනිත්‍යයිනි වැඩන්නේ, අපි දැන් ওই තරු පහේ හෝටල් වලින් කන්නේ කියලා හිතන්න එපා. මේ අවස්ථාවේ ඔබට යෙදිලා තියෙන මේ අවකාශය නම් ඔබ ඒකට හොඳට එකතු වෙන්න ඕන. හැබැයි ඔයාලට අද දවල්ට පොල් සම්බෝලයි බත් උයි නම් තියෙන්නේ, ඒකටත් එකතු වෙන්න ඕන. අර මාන්නේ තිබ්බා මීතෙනවා, මං වගේ මිනිහේ පොල් සම්බෝල කණ එක හොඳ නෑ, වටේ ඉන්න අය දැනගත්තොත් ඒක මදි පුංචිකමක්. අර මාන්නේට තමයි ඉන්නේ. ඒ නිසා මේ අවස්ථාව තේරුම් ගන්න. එන මාන්නේ කියන්නේ මේ අවස්ථාව තේරුම් ගන්න බැරි මට්ටමට ඔබ අවුල් කරන එක. එබඳු අවුලකටපත් නොවීම පිණිස මේ හෝරාවක ධර්ම දේශනාව පින්නතුන්ලාට උපකාර වේවා. දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ ඇමරිකාවේ පදිංචි මියුනිකා ජාගොඩගේ මහත්මිය විසින්. එතුමියට අපි ආශිර්වාද කරනවා. මෙතනට සම්බන්ධ වුණු සියලු දෙනාටත් අපි ආශිර්වාද කරනවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. 2026 ජූලි මාසේ 8 දින 61 ජන්මදිනයේ දින දීපා මාලිම්බඩ මෑණියන්ට නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරලා තිබෙනවා. දීපා මාලිම්බඩ මෑණියන්ට මේ උතුම් කුසල් මේ ජීවිතයේදීම සෝතාපන්න ඵලයට පත්වීමට හේතු වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ දරුවෙකු බිහි කිරීම සඳහා සූදානම්ව සිටින මියුනිකා ජාගොඩ මහත්මියට අපි නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ඒ පින්වත් දරුවාටද අපි මේ බුද්ධාදී රත්නත්‍රය ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණය ප්‍රාර්ථනා කරනවා. මෙබඳු ධර්ම දානයකට සම්බන්ධ වීමම දරුවෙක්ගේ ඥානගත වීමට පව උපකාර කරන දෙයක්. ඒ නිසා ඒ පින්වත් දරුවාටද අප මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් රැස් කරගත්තා වූ කුසල් නිරෝගී සුව පිණිසත් ප්‍රඥාව පිණිසත් වේවායි අපි බිහිවෙන්ට පෙරම ප්‍රාර්ථනා කරමු. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් අපගේ දෙමව්පියන්ට ගුරු ස්වාමින් වහන්සේලාට සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ධර්මසේන ජාගොඩගේ පියතුමාටද නිරෝගී සුව දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරලා තිබෙනවා. මියුනිකා ජාගොඩගේ මහත්මියගේ ස්වාමි පුරුෂයාණන් ඇතුළු පවුලේ සියලු දෙනාට, සහෝදර සහෝදරියන්ට මේ උතුම් කුසල් උපකාර වේවා. සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන් හාත්පස ආලෝකමත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. පරලෝසපත් සියලු ඥාතීන්ට ද අනුමෝදන් වේවා. ජන්මදිනයේදී තිබෙන දීපා මාලිම්බඩ මෑණියන් ප්‍රධාන පිනතුන්ලා නමින් මියගිය සියලු ඥාතීන්ටද මේ කුසල් අනුමෝදනා වේවා. සතරවරං රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රධාන සියලු දෙවියන්ටද, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද, අවීචයේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ උතුම් කුසලානිසංස ධර්මයන් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං